නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සම්තං ඒතං පංචං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හා ක්ෂය කිරීම නැවැත්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන අති නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ 25 වෙනි දේශනයයි මේ. කලහයත නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත් තථාගතයන් වහන්සේ කලහයතනය තුළම කොටු වී සිටින පුහුදුන් ලෝකයාගේ දෘෂ්ටි කෝණ පිළිබඳව දක්වන ප්‍රබුද්ධ ආකල්පය තේරුම් කාලකාරාම සූත්‍රය ආශ්‍රයෙන් තේරුම් ගැනීමට එදා අපි යම්කිසි උත්සාහයක් දැරුවා. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජා විසින් යමක් දකින ලදද අසන ලදද නිඳින ලදද දැනගන්නා ලදද සිතින් ගන්නා ලදද සොයා බලන ලදද කල්පනා කරන ලදද ඒ සියල්ලක්ම තමන් වහන්සේ දන්නා බව බුදුරජාණන් වහන්සේ තමහං ඥානාමි යන පදයෙන් ඒ සූත්‍රයේ ප්‍රකාශ කළා. ඒ වගේම ඒවා දන්නවා පමණක් නොවේ විශේෂ ඥානයකින් ඒවා දන්නා බවත් තමහං අභ්‍රඥාති යන පදයෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒවා විශේෂ ඥානයකින් දන්නවා වගේම තථාගතයන් වහන්සේ විසින් ඒවා තේරුම් අරගෙන තිබෙන බවත් තං තථාගතස්ස විදිතං යන පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ විදිහට ඥානයක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නමුත් තථාගතයන් වහන්සේ ඒ කිසිවක් ඒ ditta sutta mutadiye කිසිවක් පිළිබඳව ස්ථාවරයක් ගැනීම එහෙම නැත්නම් ඒවට හේතු වී සිටීම ලං වී සිට ගැනීමක් නොකරන බවත් බුදු පියාණන් වහන්සේ එහෙම ප්‍රකාශ කළා. තං තථාගතෝ න උපට්ඨාසි යන පදේ තං තථාගතෝ න උපට්ඨාසි සාමාන්‍ය ලෝකයාගේ සිරිත යමක් පිළිබඳව දැනුමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇතිතැන ජානාමි පස්සාමි තත්හේ වේතං දනිමි දකිමි ඒ එසේමයයි දෘෂ්ටිග්‍රාහයෙන් ඒවාල්ලා ගැනීමයි. නමුත් මෙතෙන්දී අපට මේ පෙන්නේ මේ සූත්‍රයේ තිබෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාගේ මේ ditta sutta mutadiya පිළිබඳව දැනීමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නිසාම ඒවා පිළිබඳව අර ස්ථාවරයක් ගැනීමක් එහෙම නැත්නම් ලංව සිට ගැනීමක් හේතු වීමක් නොකරන බවයි. මේ කාරණය අපට වඩාත් හොඳින් ප්‍රකාශ වෙන ඒ සූත්‍රය අද එන දාඨපද වලින් ජානාමි පස්සාමි තත්ථේ වේතං අජ්ජෝසිතං නති තථාගතාන දනිමි දකිමි මේ එසේමයයි යන වෙලි පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත කියලා ඒ විදිහට ප්‍රකාශ වෙනවා. එතකොට මෙන්න මේ කියාපු මේ ආකල්පය පිළිබඳ අමුතු වෙනස තේරුම් ගැනීමට ආධාරයක් වශයෙන් අපි එදා අර මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රය අප කලිනුත් ඒ සූත්‍රය ගැන දීර්ඝ වශයෙන් විස්තර කරලා තිබෙනවා. එතනින් අපි උපුටා ගත්ත පද දෙකක් මේ කාරණේ තේරුම් ගැනීමට සංජානාති අභිජානාති කියන දැනීම් මට්ටම් දෙක. සංජානාති කියන දැනීම් මට්ටම සංඥා අනුව දැන ගැනීමත් අභිඥා අභිජානාති ඊට වඩා විශිෂ්ට වන්දමේ තේරුම් ගැනීමකුත් ගැන ඒ මූලපරියාය සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට අර සංජානාති කියන දැනීම් මට්ටම මේ පළමුවෙනි කී දැනීම් මට්ටමින් ඒක පුහුදුන් ලෝකයාගේ දැනීම් මට්ටමයි. ඒ දැනීම් මට්ටමින් ලෝකය දිහා බලන ඒ ප්‍රත්‍යඥයා මිරිඟුවක් වැනි සංඥාවට මුලා වෙලා මඤ්ඤණා කිරීමක් ඇතැයි සිතා ගැනීමක් අනුව ව්‍යාකරණ රටාවට අනුව සිත ව්‍යාකරණ රටාවට වහල් වෙලා සිතනවා මතනවා ඒ සිතන මතන ගතියයි පුදුන් ලෝකයාගේ සිරිත. නමුත් තථාගතයන් වහන්සේ අර අභිඥානාති කියලා කියන විශේෂ දැනීම් මට්ටමින් ඒ අභිඥාවෙන් ඒ ditta sutta mutadiye තත්ත්වය යථා තත්ත්වය විනිවිද පිළිසිඳ තේරුම් අරගත්තු නිසා ඒ කිසිවක් පිළිබඳව අර කියාපු න උපဋ္ඨාති කියන වචනෙන් ප්‍රකාශ කරන අන්දමට කිසිම ස්ථාවරයක් ගැනීමක් හේතු වී සිටීමක් කරන්නේ නැහැ. මේකට හේතුව අර මඤ්ඤණා නොකිරීමමයි. මඤ්ඤණා කියලා කියන්නේ මමත්වයේ අනුගිය යම් යම් සිතුම් පැතුම් ඇතැයි සිතා ගැනීම. එතකොට ඒ මඤ්ඤණා නොකිරීමේ ප්‍රතිපත්තියමයි අර න උපဋ္ඨාති කියන වචනෙන් අදහස් කරන්නේ. ඒ විදිහට අර අජ්ජෝසිතයක් එහෙම නැත්නම් අර වෙලී පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුළ නැත්ති මඤ්ඤණා කිරීමක් නැති නිසාමයි. අර තණ්හා මාන දික්ටි වශයෙන් ඒ ඇලී වෙලී පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුළ නැහැ. අර දික්ට සුත මුත ආදී පිළිබඳව මේ කාලකාරම සූත්‍රයේ තියෙන මේ මුලින් එන ප්‍රකාශන කීපය අර අප කලිනුත් අව්‍යාකත ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී ඉදිරියට ගත්තු චතුෂ්කෝටි තර්කඥායයට තරමක් සමාන බව අපි එදා ප්‍රකාශ කළා. චතුෂ්කෝටි තර්කඥාය අපි පහසු වචනයක් හැටියට පාවිච්චි කරනවා. සතරකොන් ප්‍රශ්න ඒවට නිදසුන් තමයි අර හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝතිච්ච නහෝතිච්ච තථාගතෝ පරම්මරණ නේව හෝති නහෝති තථාගතෝ පරම්මරණ තථාගතති මරණින් මත්තේ වෙයි නොවෙයි වෙයි සහ නොවෙයි වෙයි නොවෙයි 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 කියන ඔය විදිහේ විකල්ප හතරකින් යුක්ත ප්‍රශ්නය. ඔන්න ඔය විකල්ප හතරෙන් යුක්ත ඒ සතරකොන් සතරක න්‍යායට ටිකක් සමානත්වයක් දරනවා මේ සූත්‍රයේ එන ප්‍රකාශන. දැන් අපි අර එක ප්‍රකාශනයක් තමයි අර අවස්ථා කීපයකින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. අර දික්ඨ සුතම ලෝකයා විසින් සදේවක ලෝකයා විසින් දන්නා ලද ඒ දන්නා දකිනාදී ඒ දික්ඨ සුත මුතාදිය මම දනිමි, මම විශේෂ ඥානයකින් දනිමි, මම තථාගතයන් වහන්සේ විසින් ඒවා තේරුම් ගෙන ඇත කියලා එහෙම ප්‍රකාශ කරලා නමුත් න උපဋ්ඨාසි ඒවා පිළිබඳව ස්ථාවරයක් ගත්තේ නැහැ කියලා එහෙම ප්‍රකාශ කරනවා. මේ සාමාන්‍යයෙන් අර සතරකොන් තර්කඥායක අපිට දකින්න ලැබෙන්නේ ඒ විකල්ප හතරම එකවරටම බුදුරජාණන් වහන්සේ පිළිතුරුනෝදී ප්‍රතික්ෂේප කරනවා. දැන් මෙතන අමුත්තක් පෙනෙනවා. මෙතන එකපාරටම ප්‍රතික්ෂේප නොකර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දනිමි. ඒ වගේම විශේෂ ඥානයකින් දනිමි. තේරුම් අරගෙනත් තිබෙනවා. ඒවෙන් හරියට බැලු බැලමට අර පළවෙනි විකල්පය තහවුරු කරන ආකාරයක් පිළිගත්තු ආකාරයක් වගේ ඒවෙන් කියවෙන්නේ. නමුත් අදටම කියවෙන න උපဋ්ඨාසි කියන එක එක්තරා විදිහක ප්‍රතික්ෂේපයකුත් කරනවා. මෙතන තිබෙන රහස මේක තව දුරට අපේ උපමා ආදී ඉදිරිපත් කරගත්තාම හොඳටම මේ කාරණේ හොඳට හේතු ගැන පැහැදිලි වෙන්නේ. එතෙක් අපට පෙනෙන කාරණේ මොකද්ද? මේ දැනීම මේ තථාගතයන් වහන්සේ මේවාට හේතු නොවි සිටින්නේ දැනි නොදක්කම නිසා නොවි. දැනීමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නිසාමයි. සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ දැනීමක් නැති තැනයි මෙහෙම දැඩිව නොගැනීමක් තිබෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ හරියට විශේෂ අවබෝධයක් තිබෙන නිසාම අර විනිවිද දැක්ක නිසා මේ தත්ත්වය. ඒ කියන්නේ අර ditta sutta mutadīnගේ nissārattaya. ditta sutta mutadī ඒ සලායතනියන්ගෙන් ලබන ඒ සංඥාවන්ගේ nissārattaya බුදුරජාණන් වහන්සේ තේරුම් අරගත්ත නිසාමයි ඒවා පිළිබඳව ස්ථාවරයක් නොගන්නේ. එතකොට අර සතරකන් ප්‍රශ්නේ අර අනිකුත් ප්‍රශ්නවල තිබෙන අර ප්‍රතික්ෂේප කිරීම වගේ දෙයක් මෙතනත් කෙරෙනම බාහිර අපිට පෙනෙන්නේ. නමුත් 아무තු ආකාරයකට. ඔන්න ඊළඟට දෙවෙනි ප්‍රකාශනේ. බුදුරජාන් වහන්සේ කරන දෙවෙනි ප්‍රකාශනය. ජන්දික්කවේ සදේවකස්ස ලෝකස් සමහරකස්ස බ්‍රහ්මකස්ස සම්මන බ්‍රාහ්මණිය පජාය සදේව මනුස්සය දික්ඛං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේෂිතං අනුවිචරිතං මනසා. තමහං නජානාමීති වදෙයයන් තං මම අස්සමුස. මහණෙනි අර දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් යමක් දකින්න ලද දාසන ලද නිදින් ලදද දැන ගන්නා ලදද සිතින් ගන්නා ලදද සොයා බලන ලදද කල්පනා කරන ලදද එය මම නොදනිමි. ඒ හැම දෙයක්ම මම නොදනිමි කියතොත් නජානාමිති වදෙයයන් තං මනස මුස. ඒක බොරුවක්. ඒක මගේ බොරුවක් වනු ඇත. මෙන්න මේ පාඨය පිළිබඳව යම්කිසි ගැටලුවක් තිබෙනවා. මේ ඇත්ත වශයෙන් මේ ගැඹුරු සූත්‍රවල බොහෝ විට මේ පාඨාන්තර පටලැවිලි රාශියක් තිබෙනවා. මේ සූත්‍රයේ විශේෂයෙන්ම තිබෙනවා ඒවා. දැන් මෙතෙන්දී අටුවාව පිළි අරගෙන තිබෙන පාඨය තමන් ජානාමීති වදෙයයන් තම් මම සුමුසා කියලා. මම ඒ දනිමි කිව්වොත් ඒ මගේ මුසාවක් වෙනවා කියන එක. නමුත් මේක අර අපි කලින් සඳහන් කළ ආකාරයට මේක අර්ථවත් නැහැ. ඒක තේරුම් අරගෙන වෙන්නේ නැති සමහර විට බුරුම චට්ට සංගීති සංස්කරණයේ අර අටුවා මගින් ඉවත් වෙලා තමහන් නජානාමිති කියන පාඨ හන්තරේ පිළිඅරගෙන තිබෙනවා. තමහන් නජානාන් අටුවා මාර්ගයෙන් එතන ඉවත් වෙලා තිබෙනවා ඒ බුරුම චට්ට සංගීති සංස්කරණය. නමුත් සහේතු ගොයි ඉවත් වෙලා තිබෙනවා අපිට පේන හැටියට. මක් නිසාද? බුදුරජාණන් වහන්සේ කලින්ම දනිමි කියලා ප්‍රකාශ කළා ඉවරයි. දැන් මෙතන කියන්නේ මම නොදනිමි කිව්වොත් ඒක මගේ බොරුවක් වෙනවා. එතකොට මේකට හේතුව මොකද? මේ දෙවෙනි ප්‍රකාශනයක් කිරීමට හේතුව මොකද? සාමාන්‍ය ලෝකයා හිතන්නේ යමක් පිළිබඳව ස්ථාවරයක් ගන්නෙ නැත්නම්, කෙලින් හිටලා කියන්නේ නැත්නම් මේක මෙහෙමයි කියලා ඒකාන්ත වශයෙන් ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං මේම සත්‍යයේ අනික් සියල්ල බොරුවේ කියලා පැහැදිලිව නොකියනවනම් ඒක නොදත්කම නිසා වෙන දෙයක්ද කියන හැඟීමක් සාමාන්‍ය ලෝකයා තුළ තිබෙනවා. ඒක නිසායි මේ බුදුරජාණන් වහන්සේ මේ දෙවෙනි වර ප්‍රකාශනය කරන්නේ මම ය නොදනිමි කිව්වොත් ඒක බොරුවක් වෙනවා. එතකොට ඒ මා නොදන්න නිසා නොවේ අර කියාපු විදිහට අර උපස්ථා ඒවා පිළිබඳව ස්ථාවරයක් නොගන්න. ඒ විදිහටම අපිට තේරුම් කරන්න පුළුවන් ඊළඟට එන ප්‍රකාශන. දැන් අර අපි අර සතර කොන් ප්‍රශ්න වලින් ඔන්න දෙවෙනි එකයි ඔය දැන් කියවුනේ. සමාන නජානාමිති වදෙයියා ඒ නොදනිමි කිව්වොත් ඒක මුසාවක් වෙන්නේ නැහැ. ඊළඟ ප්‍රකාශනයේ අර විදිහටම යන්නේ වෙනස අපි ඒ අවශ්‍ය ටික විතරක් කියමු. තමහං ජානාමිච නැච ජානාමිති වදෙයියං තම්පස්ස තාදිසමේව. අර කියාපු දික්ක සුත මුතාදිය පිළිබඳව මම එය දනිමි සහ නොදනිමි. දනිමි සහ නොදනිමි මේ දෙක එකතු කරලා. ඒ විදිහට මගේ මම කිව්වොත් ඒකත් මුසාවක් වෙනවා. මක් නිසාද? දැන් ලෝකයා හිතන්නවා සමහර විට මේ විදිහට ස්ථාවරයක් නොගන්නේ අඩාල දැනුමක් නිසායි කියලා. යම් කිසි කෙනෙකුගේ අඩාල දැනුමක් ප්‍රකාශ වෙන කියමනක් වගේ මම ඒක දන්නවා, ඒ වගේම නොදන්නවා. අඩාලයි. 150ක් දන්නවා, 150ක් නොදන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ එහෙම කීමක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එහෙම මා කිව්වොත් ඒකත් අර වගේම බොරුවක් වෙනවා. තම්පස්ස තාදිසං ඒව. අර විදිහටම මර මුසාවක්ම වෙනවා ඒක. එතකොට ඔන්න තුන්වෙනි විකල්පේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමහං නේව ජානාමි නන ජානාමිති වදෙයං තං මමස්ස කලි. මම ය දන්නේත් නොවෙමි නොදන්නේත් නොවෙමි කිව්වොත් ඒක මගේ දෝෂයක් වනු නැත. ඒකත් අපිට තේරුම් ගන්න පුළුවනි. දැන් අර ලෝකයා අර විදිය සමහර දේවල් පිළිබඳව ස්ථාවරයක් ලෝකයා කල්පනා කරන් යම් කිසි දෙයක් පිළිබඳව ඒකාන්ත වශයෙන් නිගමනයක් නොදන්නේ එක්කෝ අඩාල දැනුමක් නිසා, එහෙම නැත්නම් තවත් හේතුවක් තිබෙනවා. ඇඟ බේරා ගැනීම. අපි මේ ඇඟ බේරා ගැනීම කියන සාමාන්‍ය වචනින් ප්‍රකාශ කරන එක තමයි ඒක දර්ශනයක් වෙලා සංජය වේලාටිකුත්තගේ. සංජය වේලාටිකුත්ත කියලා ශාස්ත්‍රවේදී බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියා. යම් කිසි කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවාම පිළිතුරු දෙන්නේ ඒවම් පිමේනෝ තතහා පිමේනෝ අඤ්ඤතහ තිපිමේනෝ නෝති පිමේනෝ නොනෝති පිමේනෝ ආදී වශයෙන් අර මේ ආන්දගේ ප්‍රතිපත්තිය වගේ ලිස්සල යන ප්‍රතිපත්තියක් කින් බේරෙන්න බලනවා. මේසේත් නොවෙයි, එසේත් නොවෙයි, අන්සේත් නොවෙයි, අන්සේ නොවන්නේත් නොවෙයි ආදී වශයෙන් ඒ ප්‍රකාශ කිරීම ක්‍රමය අන්නර මේ ඒක අර අමරාවික්ෂේපවාදය කියලා එකට කියන්නේ අමරාවික්ෂේපවාදය. ආදාගේ ප්‍රතිපත්තිය වැනි ඒ තර්ක ක්‍රමය. එතකොට අර බුදුජන් වහන්සේ ප්‍රකාශ කරනවා මම එහෙම කිව්වොත් මම දන්නේත් නොවෙමි නොදන්නේත් නොවෙමි කිව්වොත් ඒක මගේ දෝෂයක් වෙනවා. ඒක අර මෝහයෙන් කෙරෙන ඇඟ බේරා ගැනීමක් හැටියට ලෝකයා හිතන්න පුළුවන්. අන්න එතකොට තථාගතයන් වහන්සේ මේ කියාපු විදිහට ප්‍රකාශ කළා අර චතුෂ්කෝටි තර්කයම තමයි. නමුත් අමුතු ආකාරයකින් මෙතන ඉදිරිපත් වෙලා තිබෙන්නේ මේ යම් කිසි ගැටලුවක උත්සාහිත බුදුරජාන් වහන්සේට මේ කියා ගන්න බැරි විදිහ තත්ත්වයක් වගේ මේ ලෝකයාට මේ තිබෙන ගැටලුව. දැන් එතකොට අපි මේ එක්කම අර සූත්‍රයේ අපි කලින් සඳහන් කළා සූත්‍ර අටුවාවේදී මේ සූත්‍රයේ අවස්ථා හයක් දක්වනවා. එහෙම නැත්නම් සූත්‍රයේ කොටස් පහකට බෙදලා දක්වනවා භූමි වශයෙන්. ඒ එක් එක් භූමිය ප්‍රකාශ කරන අවස්ථාවේදී පොළොව කම්පා වුණා කියලා සඳහන් කරනවා. එයින් අපි පළමුවෙනි භූමිය හැටියට අටුවාවේ දක්වන්නේ පළමුවෙනි භූමිය වශයෙන් සබ්බඤ්ඤත භූමි කියන එක. ඒක ප්‍රකාශ කරන පද හැටියට අටුවාවේ දක්වන්නේ අර තමහං ඥානාමි තමහං අබ්බඤ්ඤාසින් තං තථාගතස්ස විදිතං. ඒ මම දනිමි, ඒ මම විශේෂයෙන් දනිමි, ඒ මම තේරුම්ගෙන ඇත කියන ටික සබ්බඤ්ඤත භූමිය. ඊළඟට එන කීනාසව භූමි කියන එක ක්ෂීනාශ්‍රවයන්ගේ කෙනෙකුගේ තත්ත්වය පිළිබඳ කොටස හැටියට හඳුන්වන්නේ අර න උපට්ඨාසි කියන එක. ඒවා පිළිබඳ ස්ථාවරයක් නොගෙමි නොගෙන්නීම තෘෂ්ණාමාන දෘෂ්ටි වශයෙන් ඒවා පිළිබඳ ස්ථාවරයක් නොගැනීම අර ආශ්‍රවයන් ක්ෂීණ කළ පුද්ගලයා, ක්ෂය කළ පුද්ගලයා පිළිබඳ තත්ත්වයක් කියන එක දැක්වීමටයි අර ක්ෂීණාසෝ භූමි කියලා. දැන් මෙතෙන්දී අපි ඉදිරිපත් කළ අර තං මමස්ස මුසා තම්පස්ස තාදිසමේව තං මමස්ස කලි කියන පද තුන, ඒ කියන්නේ එය මගේ මුසාවක් වනු ඇත, එයත් එවැනිම මුසාවක් වනු ඇත, එය මගේ දෝෂයක් වනු ඇත කියලා කියන ප්‍රකාශන තුනින් කියවෙන්නේ සත්‍ය භූමි කියලා කියන සත්‍ය භූමි නම් වූ තුන්වෙනි සූත්‍රයේ තුන්වෙනි කොටසයි කියලා, තුන්වෙනි අවස්ථාවේ කියලා අටුවාව තෝරන. එතකොට ඒකත් අපි දැන් ඉවර කරලා තිබෙන්නේ. ඊළඟට එන හතරවෙනි භූමිය තමයි, හතරවෙනි කොටස එක තමයි ගැඹුරු හරියක්, ශුන්‍යතා භූමි නමින් අටුවාවෙදන හඳුන්වනවා. සහේතුක හේතු සහිතවයි ඒක ප්‍රකාශ කරන්නේ. ඒ ශුන්‍යතා භූමියයි ඔන්න ඊළඟට එන ඡේදයේ තියෙන්නේ. ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දිඨා දට්ඨබ්බං දිඨං න මඤ්ඤති, අදිඨං න මඤ්ඤති, දට්ඨබ්බං න මඤ්ඤති, දට්ඨාරං න මඤ්ඤති, සුතා සෝතබ්බං සුතං න මඤ්ඤති, අසුතං න මඤ්ඤති, සෝතබ්බං න මඤ්ඤති, සෝතාරං න මඤ්ඤති, මුතා මෝතබ්බං මුතං න මඤ්ඤති, අමුතං න මඤ්ඤති, මෝතබ්බං න මඤ්ඤති, මෝතාරං න මඤ්ඤති, විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං න මඤ්ඤති, අවිඤ්ඤාතං න මඤ්ඤති, විඤ්ඤාතා තබ්බං න මඤ්ඤති, විඤ්ඤාතාරං න මඤ්ඤති. අන්න ඔය ටික. දැන් මෙතනත් පාඨාන්තර පටලැවිල්ලකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අටුවාවේ අර පළමුවෙන් අපි මෙතෙන්දි ගත්තේ දිඨා දට්ඨබ්බං දිඨං න මඤ්ඤති කියලා. නමුත් අටුවාවේ අරගෙන තිබෙන්නේ දට්ඨා දට්ඨබ්බං දිඨං කියලා. මේ දට්ඨා කියන වචනය තෝරනවා අටුවාවේ දට්ඨා දට්ඨබ්බන්ති දිස්වා දට්ඨබ්බං. පූර්ව ක්‍රියා රූපේ අරගෙන. දට්ඨා දට්ඨබ්බං කියලා කියන්නේ දැකලා දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟී කියන එක. දිස්වා කියන එකෙන් තෝරනවා. නමුත් අර දිඨා කියන පාඨාන්තරයක් තිබෙනවා. මේ දිඨා කියන පාඨාන්තරයේ වෙනුවට දට්ඨා කියන එක අටුවාව අරගෙන තිබෙන්නේ ඒක අර දෘෂ්ට්වා අර දැක කියන අදහස ගැනීමට ළඟ නිසා. මේක බලාගෙන බුරුම චට්ට සංගීති සංස්කරණය අනිත් පද තුනක් අර විදිහටම පූර්ව ක්‍රියා රූපෙන් අරගෙන දක්වලා තිබෙනවා. සුත්වා සෝතබ්බං සුතං, මුත්වා මෝතබ්බං මුතං, විඤ්ඤාත්වා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං. මේ විදිහට මේ චත්ත සංගීත සංස්කරණය දක්වන්නේ නැති සමහර විට අර දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන පද වේවිජය ආකාරයෙන්ම තිබීමෙන් යම්කිසි අදහසක් ගන්න බැහැ කියන හේතු නිසා වෙන්නේ. නමුත් අපි මේ මෙතෙන් දීපත් කුළු විවරණ මාර්ගය අනුව මේ සූත්‍රයේ මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත මේ සූත්‍රයේ ගැඹුරුම කාරණයක් හෙළිවෙන පද කීපයකුයි මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන වචන වලින් මෙතන ප්‍රකාශ වෙලා තිබෙනවා. දැන් අපි මේක පරිවර්තනය කර එදා යන්තමින් අපි කටු සටහනක් සැකිල්ලක් හැටියට වශයෙන් අපි එදා අනු මේකේ යම්කිසි පරිවර්තනයක් ඉදිරිපත් කළා. දිට්ඨා දට්ඨබ්බං දිට්ඨං න මඤ්ඤති කියන එක විවරණය කරන්නට වෙන්නේ දැකීමෙන් පරිබාහිර වූ, එහෙම නැත්නම් දැකීමෙන් අන්‍ය වූ, දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟි. දිට්ඨා දට්ඨබ්බං දිට්ඨං න මඤ්ඤති, දැකීමෙන් පරිබාහිර වූ දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟි. ඊළඟට අනිත් පද සුතා සෝතබ්බං සුතං න මඤ්ඤති, ඇසීමෙන් පරිබාහිර වූ ඇසිය යුතු ඇසුමක් ඇතැයි නොහඟි. විඳීමෙන් පරිබාහිර වූ විඳිය යුතු විඳීමක් ඇතැයි නොහඟි. දැනගැනීමෙන් පරිබාහිර වූ, දැනගැනීමෙන් අන්‍ය වූ, දැනගත යුතු දැනගැනුමක් ඇතැයි නොහඟි. මේක තවම ගැටලුවක් හැටියට පේන්න පුළුවන්. මේක තේරුම් ගැනීමට අපට උපකාර වෙනවා. අපි කලින් අවස්ථාවක අර සවිස්තරව මේ තේරුව බාහ්‍ය සූත්‍රයේ අර බාහ්‍ය දාරුචීරිය තාපසයන්ට බුදුරජාණන් වහන්සේ දුන්න අවවාදේ දිත්තේ දිත්තමත්タン භවිස්සති, සුතේ සුතමත්タン භවිස්සති, මුතේ මුතමත්タン භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン භවිස්සති කියන ඒ දර්ශනයයි. ඒ කියන්නේ දුටු දෙයෙහි, එහෙම නැත්නම් දුටුවේහි දුටුමත්ින් දුටුමතක් දුටුපමණක් නොවන්නේ, දුටු මාත්‍රයෙන් නවතිනවා. දුටු දෙයක් ඇතයි කියලා හිතාගන්නේ නැහැ. ඇසුමෙහි, එහෙම නැත්නම් ඇසුණු දේ පිළිබඳව ඇසීම මාත්‍රයෙන්, මේක ඇසීමක් පමණක් කියන හැඟීම විතරක් ගන්නවා. ඒ මිසක් ඇසුණු දෙයක් ඇතයි කියන හඟින්නේ නැහැ. ඔන්න ඔය අදහසයි මෙතන මේ කියවෙන්නේ දිට්ඨා දට්ඨබ්බං දිට්ඨං න මඤ්ඤති.
දිඨයෙන් වෙන් වූ ඒක අවදි විභක්තියෙන් ගන්න පුළුවන් දිඨයෙන් ඇර දිඨේ හැර එහෙම නැත්නම් දිඨයෙන් අන්‍ය වූ දිඨයෙන් පරිබාහිර වූ දැකිය යුතු දිඨයක් දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟි මේක තව ටිකක් අපි මේ එලිපහලි කරගන්න අපි කලින් අවස්ථාවේ දර නාම රූපය පිළිබඳව විග්‍රහ කරන අවස්ථාවේ ඉදිරිපත් කළ ඒක අර පොතපතේ තියෙන උපමාවක් නේ අපි සාමාන්‍ය ගැමි උපමාවක් ගත්තේ ඒ දණ්ඩ උඩ යන බල්ලා අර ඒ බල්ලෙක් ඒ දණ්ඩ උඩින් යන අතරේ ඒ දණ්ඩ මැද ටිකකට නතර වෙලා අර සමහර විට නඟුට හොලවන්නේ කුතුහලයෙන් බලන්නේ හිම මොකද කියලා බැලුවාම ඒක හේතුව මොකද තමාගේම ඡායාව දකින්න වතුරේ මම හිතා ගන්නවා මේ සතා හිතා ගන්නවා මේ තම බල්ලෙක් කියලා දිය බල්ලෙක් කියලා හිතා ගන්නවා අන්න ඒ විදිය එතකොට මේ එතෙන්දි මේ බල්ලට සිද්ධ වුණේ මොකද්ද බල්ල කල්පනා ඒ වගේම කීප වරක්ම බලනවා මේ දිය දිහා ජලය දිහා මොකද හේතුව මෙතන මේ දැකීමෙන් පරිබාහිර වූ දැකිය යුතු දැක්මක් ඇතයි කියලා හිතා ගන්නවා බල්ලෙක් ඉන්නවා මේ වතුරේ දිය බල්ලෙක් ඉන්නවා අන්න දිඨා දඨබ්බං දිඨා ඒ බල්ල තේරුම් ගන්නේ නැහැ මේ බලන නිසා පෙනෙන්නේ කියලා බල්ල හිතන්නේ පෙනෙන නිසා බලන්නේ කියලා පෙනෙන නිසා කියලා පෙනෙන නිසා බලනවා නම් ඉතින් බල බලාම ඉන්නවා බල්ල තේරුම් ගත්ත නම් යම් අවස්ථාවක මේ බලන නිසා බලන්නේ කියලා නොබල ඉන්නවා උන්නතනාර පටිච්චසමුප්පාදය පිළිබඳ ගැඹුරුම කාරණයක් මේ නාම රූප විග්‍රහය පිළිබඳ ගැඹුරු අදහසක් මෙතන තියෙන්නේ එතකොට අර මේ බැලීම නිසාම පෙනෙන බව තේරුම් නොගැනීමෙනුයි අර බලන දෙයක් එහෙම නැත්නම් මේ දියේ බල්ලෙක් ඉන්නවා දිය බල්ලෙක් ඉන්නවා කියන හැඟීම අන්න ඒ හැඟීම වගේ දෙයක් තමයි මෙතන මේ මඤ්ඤණාව දිඨා දඨබ්බං දිඨං නමඤ්ඤති එතකොට තථාගතයන් වහන්සේට එහෙම එකක් නැහැ ඒ විදිහේ මුලාවක් නැහැ ඒක නිසා අර දැකීම මාත්‍රේ කොටිම කියනවනම් මේ දැකීම මාත්‍රෙන් ඔක්කොම ඉවරයි දැකීම මාත්‍රේ ඒ පටිච්චසමුප්පන්න නිසා හේතුප්‍රත්‍යයන් රාශියක් නිසා මේ දැකීම කියන දෙයක් ඇති වෙනවා ඒ හේතු ප්‍රත්‍ය අහක් කරාම අමුතු දෙයක් මේ කොටිම වෙනත් විදිහකින් කියනවා නම් බලන වාරයක් පාසා මේ අලුත් දැකීම බලන වාරයක් පාසා වෙනම බල්ලෙක් නැවෙනව වතුරේ බලන කෙනෙකුත් නැවෙනවා ඒ බල්ලට සමාගි මූණ පේනවා අන්න ඒ විදිහේ දෙයක් මෙතන තිබෙන්නේ හැම දෙයක්ම පටිච්ච සමුප්පන්නයි සබ්බන්තං පස්සපච්චයා කියලා බ්‍රහ්මජාල සූත්‍රය දැක්වුවත් ඒක මේ හැම එකක්ම ස්පර්ශය නිසා මේක ඉතාමත්ම ගැඹුරු මේ සත්කාය දිට්ඨිය නිසයි ලෝකයාට ඒ විදිහට පේන්නේ පෙනෙන නිසා බලනවා කිය බලනවා නමුත් බලන නිසායි පෙනෙන්නේ එතකොට අන්න ඒ කාරණේයි මෙතන දිඨා දඨබ්බං දිඨං නමඤ්ඤති ඒකම අර බාහ්‍ය සූත්‍රිනුත් අපි තේරුම් ගත්තේ අර ඒ දණ්ඩ උඩ බල්ලගේ උපමාවෙන් ගත්තු එකමයි මේ දැකීමක් මේ දැකීම කියන ඒ ක්‍රියාමාත්‍රින් අන්‍ය වූ දැකිය යුතු දැක්මක් ඇතෙයි කියලා තථාගතයන් වහන්සේ හිතන්නේ නැහැ. ඊළඟට ඒ විදිහම තව උපමා අවශ්‍ය නම් අපිට හිතා ගන්න පුළුවන් දැන් ඔන්න සින්දුවක් සංගීතයක් ඈත ඇහෙනවා. සංගීතය කියලා දෙයක් ඉතින් මේක දෙයක් තියෙනවා කියලා හිතා ගන්නවා. හිතාගෙන මෙතෙන් තියෙන සංගීතයම අහන්න ඕනේ කියලා හැඟීමෙන් ඒ සංගීතය පවත්වන තැනට යනවා. යන පියවරක් පාසා වෙන සංගීත ඇහෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ. මක්නිසාද අර මේක ප්‍රතිත්‍ය සමුප්පන්න බව ප්‍රතිත්‍ය සමුප්පන්න වන්නේ චක්කුංච පටිච්ච රූපේච දැන් අතන අර බලන බල්ලා නිසා අර පෙනෙන බල්ලෙක් ඉන්නවා වගේ ඇසත් රූපයක් එතන කනත් ශබ්දයක් නිසායි මේ සංගීත පිළිබඳ ඒ විඥානයක් ඇති වෙන්නේ සෝත විඥානයක් ඇති වෙන්නේ එතකොට අර මුලාව නිසා මෙතෙන්ට ඇහෙන සංගීතයම වඩා හොඳට ඇසීමට මේ තැනත්තා අර සංගීත ශාලාව ළඟට යනවා ඒ මුලා හොඳට තේරෙන්නේ මේ සංගීත භාණ්ඩයට කන දිවුවාම පමණයි. කන දිවුවාම දෙදරුම් ගොඩක් විතරයි සංගීතයක් නෙවෙයි ඇහෙන්නේ. ඔන්න ඔය විදිහ තත්ත්වයක් මේ ලෝකයේ තිබෙන්නේ මහ මුලාවක්. මක් නිසාද අර හිතා ගන්නවා මඤ්ඤණා කර ගන්නවා. අර ඇහි අර සංගීතෙමයි මට ඇහෙන්නේ. නමුත් තමන පියවර පාසා වෙන සංගීතයයි ඇහෙන්නේ. මක් නිසාද මේක ප්‍රතිත්‍ය සමුත්පන්න දෙයක්. ඒ බලන පුද්ගලයෙක් නිසා නෙවෙයි මෙතන අර කනත් ශබ්දයත් අතර ඇති යම්කිසි පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයන් නිසා ස්පර්ශය නිසා ඇති වුණු අවස්ථාවක් පමණයි මෙතන තිබෙන්නේ. මොන ඒ කාරණා එතකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත ආදී හතරෙන් ප්‍රකාශ වෙන්නේ ඊළඟට ඒ පමණක් නෙවෙයි තව ඊළඟට තිබෙන දිගටම ඒ දිඨා දඨබ්බං කියන tikai අපි තේරුවේ. ඒක පිළිබඳව තවත් කාරණයක් කියනවනම් දැන් අටුවාවේ මේ කියාපු මේ ශූන්‍යතා ප්‍රත්‍යසංයුක්ත අංශය පිළිබඳව ඒ තරම් තැකීමක් කරලා නැති බව අපට පෙනෙනවා. අටුවාව අර දිත්තා දට්ඨබ්බං කියන එක තෝරන්න යන ගමනේ කියනවා, දිස්වා දට්ඨබ්බන්ති අහං මහජනේන දිත්තමේව ඒතං පස්සාමීති තණ්හාමාන දිත්තේ නමඤ්ඤති. අර තථාගතයන් වහන්සේ දිත්තා දට්ඨබ්බං වශයෙන් මඤ්ඤණා නොකරන්නේ මක් නිසාද කියන එක අටුවාවේ තෝර දෙන්නේ කොහොමද? මම මහජනයා විසින් දකින ලද්දක්ම දකිමි කියලා තණ්හාමාන දෘෂ්ටි වශයෙන් තථාගතයන් වහන්සේ හිතන්නේ නැත. මේක ඊටාම ලිහිල් අර්ථයකින් නේ අරගෙන තිබෙන්නේ. මහජනයා විසින් දකින දෙයක්ම මම දකිනවා කියලා තණ්හාවක් දෘෂ්ටියක් ඇති මානයක් ඇති කර ගන්නවා කියන. ඒ විදිහ තමයි ඊළඟ පාටියත් උරන්නේ. අදිත්තං නමඤ්ඤති කියන එක. අදිත්තං නමඤ්ඤති ඉති අහං සං වික්තං අදිත්තං මහජනේන අදිෂ්ඨං ඒව පස්සාමි. මහජනයා විසින් නුදුටු දෙයක් මම දකිනවා කියලා තථාගතයන් වහන්සේ මාන්නයක් තණ්හාවක් දෘෂ්ටියක් ඇති කරගන්නවයි කියන එක. මේ අර මේවයි තිබෙන ගැඹුරු අර්ථයට කිට්ටු වීමක්වත් නැහැ. නමුත් මෙතන අපි ගත්තේ දැන් අපි අදිත්තං නමඤ්ඤති කියන එක අපි දැනටම තේරුවා. ඊළඟට එන අදිත්තං නමඤ්ඤති කියන එක අදහස ගන්න තියෙන්නේ දැන් අර ඒ දඬ උඩ බල්ලාගේ උපමායම ගත්තොත්, අර දිත්තං නමඤ්ඤති කියලා කියන්නේ දියේ බල්ලෙක්, දිය බල්ලෙක් ඉන්නවා කියලා එහෙම හැඟීමක් ඇති කර ගැනීමයි. දිත්තං මඤ්ඤති කිව්වොත්, අදිත්තං මඤ්ඤති කිව්වොත් එයින් හැඟෙන්නේ දැන් අදිත්තං මඤ්ඤති කියන්නේ මේක නුදුටුයි කියලා. දැන් මෙතන තියෙන්නේ අදිත්තං නමඤ්ඤති इति. තථාගතයන් වහන්සේ එය නුදුටු හැටියට ප්‍රකාශ කරන්නේත් නැහැ. නුදුටුයි කියලා කියන්නේ නැත්තේ මක් නිසාද කියන එක අපි අර කලින් නජානාමීති වදෙයන් සම්පස්ස මුසා තං මමස්ස මුසා කියලා කළ ප්‍රකාශනින්ම හෙළි වෙනවා. ඒ මම නොදනිමි කිව්වොත් ඒක මගේ මුසාවක් වෙනවා. අන්න ඒ නිසාමයි මෙතන අදිත්තං නමඤ්ඤති. නුදුටුයි කියලා කියන්නේත් නැහැ. මක් නිසාද? මේක ප්‍රතිත්‍ය සමුප්පන්න දෙයක්. මේ ඡායාවක් දුටු බව දන්නවා. දුටුවේ දැන් බල්ලා ගැන කියනවා නම් ඒ අර එතන දුටුවේ බල්ලෙක් නෙවෙයි නමුත් ඡායාවක්. ඒක නිසා නුදුටුයි කියලා කියන්නත් බෑ. ඒ ප්‍රතිත්‍ය සමුප්පන්න දෙයක් බව තේරුම් ගත්තා. අන්න ඒක නිසා එතකොට අදිත්තං නමඤ්ඤති. ඊළඟට දට්ඨබ්බං නමඤ්ඤති. දට්ඨබ්බං නමඤ්ඤති කියලා කියන්නේ දැකිය යුක්තක් ඇතැයි නොහඟි. ඒකත් අර බොහෝ දුරට පළමුවෙන් කියාපු කාරණේටම සම්බන්ධයි. දැකිය යුක්තක් ඇතැයි. දැන් අර බල්ලා නැවත නැවත බලන්නේ මක් නිසාද? නැවත නැවත බලන්නේ දැකිය යුක්තක් තිබෙනවයි මේ වතුරේ කියන හැඟීමේ. තථාගතයන් වහන්සේට එහෙම එකක් නෑ. මක් නිසාද? මේ හැම එකක්ම ප්‍රතිච්ඡ සමුප්පන්නයි. සබ්බංකං පස්ස පච්චය. බල බලන වාරයක් පාසා මේක අලුත් බැල්මක්. සංස්කාරයක්. අලුත් වීමක්. අන්න එක නිසායි ඒක දට්ඨබ්බං නමඤ්ඤති. මේක බලන්න දෙයක් නෑ. බැලීමක් හැරෙන්න බැලිය යුත්තක් නෑ. දැකීමක් හැරෙන්න දැකිය යුත්තක් නෑ. ඇසීමක් හැරෙන්න ඇසෙන මාත්‍රයක් ඇසීම මාත්‍රයක් හැරෙන්න ඇසිය යුත්තක් නෑ. ඒක අර ආත්ම දෘෂ්ටිය නිසා ඇති වෙන හැඟීමක්. එතකොට මෙතනින් කියවෙන්නේ යන්න නිස්සාරත්වයයි. මේක ශූන්‍ය අදහසමයි මෙතන කියවෙන්නේ. ඒ දැකිය යුත්තක් නැහැයි කියලා කියන්නේ නිස්සාරයි. හරයක් නෑ මේක. හිස් බොල්. සංගීතය කියන එක වචනයක් විතරයි. ඒ වචනයෙන් ඇති ඒ සංකල්පයේ දැඩිව ගැනීම නිසා සංගීතය කියලා දෙයක් තියෙනවායි අර සංගීත භාණ්ඩ රාශියකගේ කරන මහා ඩාලගෝට්ටිය තුලින් සංගීතය කියන වචනයක් මතු කරගෙන ඒක දැඩිව ගැනීම නිසා තමයි ඒ සංගීතය අහන්නේ යන්නේ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙනවා. එතකොට දිට්ඨ ආදී පිළිබඳවත් එහෙමයි. ඔය කාරණේ තථාගතයන් වහන්සේ තේරුම් ගත්ත නිසා තමයි දට්ඨබ්බං නොමඤ්ඤති. දැකිය යුත්තක් ඇතැයි නොහඟි. ඇසිය යුත්තක් ඇතැයි නොහඟි. ඔය ආදි වශයෙන් ගන්න පුළුවන් අනිත්‍යව තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දට්ඨාරං නොමඤ්ඤති. දකින කෙනෙක් ඇතැයි නොහඟි. අන්න එතෙන්දි කෙලින්ම ශූන්‍යත්වය, ආත්ම ආත්මීය ශූන්‍යතාව. දැන් අර ඒ දඬ උඩ ඉන්න බල්ලා තේරුම් අරගෙන නැහැ මේ දකින බලන බල්ලත් දකින බල්ලත් අතර ප්‍රත්‍ය සම්බන්ධතාවක් තිබෙන බව. දකින බල්ලා නිසායි පෙනෙන බල්ලා පෙනින්නේ. මේ දෙක අතර ප්‍රත්‍ය සම්බන්ධතාවක් තියෙනවා. මේක වෙනත් විදිහකින් කියනකොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇස තියෙන පමණට පෙනෙනව නෙවෙයි. ඇස තියුණු පමණින් චක්කු විඥානය ඇති වෙන්නේ නැහැ. රූප තියුණු පමණින් චක්කු විඥානය ඇති වෙන්නේ නැහැ. චක්කුංච පටිච්ච රූපේච. මේක ධර්මයේ ඊටාත්ම බැලුවාම සරලම කියමනක්. නමුත් මේක තේරුම් ගැනීම ඊටාත්ම ගැඹුරු කාරණයක්. ඇසත් රූපයක් නිසා මේක නිසා හට ගැනීම පටිච්චසමුප්පාදය මෙතන කියවෙන්නේ. ඒක නිසා මෙතන දකින කෙනෙක් වෙනම දකින කෙනෙක් ඒ කියන්නේ දැකීමෙන් පරිබාහිර වූ අර විදිහ දකින කෙනෙක් ඇතැයි හැඟීමක් තථාගතයන් වහන්සේ තුල නැහැ. මේ දත්තාරංග මඤ්ඤති ඒ සාමාන්‍ය ලෝකයා තුල ඒ දැකීම තුලින් ඒ දැකීම කියන ක්‍රියා මාත්‍රය තුලින් ඇති කරගන්නවා දකින දකින කෙනෙක් පිළිබඳව සංඥාව. ආත්මාත්මීය සංඥාවක් ඇති කරගන්නවා. මෙන්න මේ කාරණේම අර බාහ්‍ය සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ බාහ්‍යයට ප්‍රකාශ කරනවා අර විදියට ශික්ෂණයක් ඉස්සෙල්ලා දීලා දුටුෙහි දුටු මතින් අතර වෙන්න අසුෙහි අසු මතින් අතර වෙන්න ආදී වශයෙන් ප්‍රකාශ කරලා ඊළඟට කියනවා යතුකෝ ඊළඟට වදාරනවා යතුකෝ තේ බාහ්‍ය දිත්තේ දිත්ත මත්තං භවිෂති සුතේ සුත මත්තං භවිෂති මුතේ මුත මත්තං භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිෂති තතෝතං බාහ්‍යන තේන යතෝතං බාහ්‍යන තේන තතෝතං බාහ්‍යන තත්ත යතෝතං බාහ්‍යන තත්ත තතෝතං බාහ්‍යනේව ඉදන හුරං න උභය මන්තරේ ඊ සේවන්තෝ දුක්ඛස්ස අර විදියට ශික්ෂණය ඒ ශික්ෂණේ යනවනම් ඒ කියන්නේ අර දැකීම් මාත්‍රයෙන් අතර වීම ආදී වශයෙන් ඒ ශික්ෂණේ යෙදෙනවනම් බාහ්‍ය එහෙම එවිට බාහ්‍ය යතෝකෝතේ බාහ්‍ය දිත්තේ ඒ විදියට දිනුන අවස්ථාවේදී තතෝතං බාහ්‍ය නැතින එවිට බාහ්‍ය නුඹ ඒ දිත්ත සුතමුත විඤ්ඤාතාදීන් පිළිබඳව ඒවායින් මඤ්ඤණා කරන්නේ නැ නැතින කියලා කියන්නේ තේන මඤ්ඤති ඒවා අපි ඒවා මුල් කරගෙන දිත්තේන් මඤ්ඤණා කරන්නේ නැ මමත්වයේ අනුකල්පනා කරන්නේ දිත්තේ උපකාර කරගෙන සුතේ උපකාර කරගෙන මමත්වයෙන් යුක්තව කල්පනා කරන්නේ දිත්තේන අර ඒකයි නැතින මඤ්ඤති අර බීජගණිත සූත්‍රයක වගේම කාරණයක වගේ මෙතන දක්වලා තියෙනවා එක වචනයක් එතකොට අර විදියට කරනකොට නැතින මඤ්ඤති තතෝතං බාහ්‍ය නැතින එවිට බාහ්‍ය ඔබ ඉන්නවන්නේ යතෝතං බාහ්‍ය නැතේන තතෝතුමං බාහ්‍ය නැතත් යම් අවස්ථාවක බාහ්‍ය නුඹ එයින්නවන්නේද එවිට බාහ්‍ය නුඹ එහිනවන්නේය බාහ්‍ය නැතත් කියලා කිව්වේ එවිට බාහ්‍ය ඔබ එහිනවන්නේය දැන් අර සංගීතය දැන් අර සංගීතය ඇහෙනවා ඒ සංගීතය ඇහෙන තැනට අපි හිත යදුවොත් මේ දේශනාව අතහැරලා සමහර විට ඒ සංගීත ශාලාවේ අපි ඉන්නේ ඊට වඩා මිහිරි සමහර විට ඒ සංගීතය ඒක නිසා දැන් අපි ඒ වෙලාවේ අර ඒක ඇතුලේ සංගීත ශාලාවේ අපි ඉන්නේ අර සංගීතය සෝතාරං අර මේ පුද්ගලයේ හැටියට ඒක අරගෙන අර දකින්න කෙනෙක් පිළිබඳ හැඟීම ඒක තමයි අර තතෝතං බාහ්‍ය යතෝතං බාහ්‍ය නැත තතෝතං බාහ්‍ය නැතේන යතෝතං බාහ්‍ය නැතත් යම් අවස්ථාවක නුඹ එයින් මඤ්ඤණා නොකරතොත් එවිට බාහ්‍ය නුඹ එහිනවන්නේ නුඹ එහිනවන්නේ ඒ දිත්තේ ඉනවන්නේ ඒ දිත්තේ පළපදියන් නොවන්නේ ඒ දිත්තේ පිළිබඳව මමත්වයක් ඇති කරගන්න නොවන්නේ සුතේ පිළිබඳවත් එහෙමයි සුත මුත ආදී පිළිබඳ ඔන්නෝකයි එතකොට නැතත් කියලා කියන්නේ ඔබ එහිනවන්නේ යතෝතං බාහ්‍ය නැතත් තතෝතං බාහ්‍ය නේව ඉදන්න හුරං නෝභය මන්ත්‍රේ යම් අවස්ථාවක නුඹ එහිනවන්නේද එවිට බාහ්‍ය නුඹ මෙහිත් නොවන්නේය එහිත් නොවන්නේය දෙක අතරත් නොවන්නේ මේව දුකෙහි කෙලවර ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අර ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තා ආත්මීය ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තා කියන එකයි එතනින් කියවෙන්නේ මෙහිත් නැහැ එහිත් නැහැ අතරත් නැහැ උන්නේ කාරණේ එතකොට දත්තාරං නමඤ්ඤති කියලා කියන්නේ දකින්න කෙනෙක් ඇතැයි නොහඟි ඒ විදිහටම අර සෝතාරං මෝතාරං විඤ්ඤාතාරං හිතන්නේ කැතයිවත් කියලාවත් හිතන්නේ නැහැ. සිටි මාත්‍රය හැරෙන්න සිතන කෙනෙක් කැතයි කියලාවත් හිතන්නේ නැහැ තථාගතයන් වහන්සේ. මඤ්ඤණා කරන්නේ නැහැ. ඔන්නෝකයි එතකොට අර ශුන්‍යතා භූමිය. ශුන්‍යත්වය. නිස්සාරත්වය. නිදිත්ත සුතමුතාදී නිස්සාරත්වය. ඒ වාර සාමාන්‍ය ලෝකයා හිතනවා වගේ ව්‍යාකරණ රටාවට අනුව කර්තෘ කර්ම කියලා. ලේසියෙන් අපි යමක් තේරුම් ගන්න ලේසි ක්‍රමය තමයි ඔය විෂය සම්බන්ධතාව. එහෙම නැත්නම් කර්තෘ කර්ම සම්බන්ධතාව. දකින්න කෙනෙක් ඉන්නවා දකින්න දෙයක් තියෙනවා. දකින්න දෙයක් තිබෙන නිසා දකින්න කෙනෙක් ඉන්නවා. දකින්න කෙනෙක් ඉන්න නිසා දකින්න දෙයක් තිබෙනවා. මේක අතර ද්වේතාවක් තිබෙන්නේ. ඔන්න ඔය ද්වේතාවේ මිදීමයි. ඒ ද්වේතාවෙන් මිදිලා මේක මේ ප්‍රතිච්ඡසමුප්පන්නය. හේතුප්‍රත්‍ය රාශියකගේ සමවායක්, සංනිපාතයක්. එක්තෙන් වීමක්, මහ රැස්වීමක්. මහ රැස්වීමක් නම් මේ මහ ගොඩක් ඉන්නවා මෙතන. එයින් තොරව මෙතන දෙකක් හැටියට බෙදලා ගන්න බෑ. නමුත් ලෝකයාගේ පිළිත අර විශේෂ සම්බන්ධතාව, කර්තෘ කර්ම සම්බන්ධතාව අනුව ව්‍යාකරණ රටාවට මුලා වෙලා වඩා අපහසුයෙන් ව්‍යවහාර කිරීම සලකාගෙන දකින මමෙක් ඉන්නවා දකින දෙයක් තිබෙනවා අසන මමෙක් ඉන්නවා අසන දෙයක් තිබෙනවා ඔය විදිහට කල්පනා කරනවා ඒකෝට තථාගතයන් වහන්සේ තුල ඒ බඳු මුලාවක් නැති බවයි මේ කොටසෙන් ප්‍රකාශ වෙන්නේ ඊළඟට ඊළඟට අපි එන්නේ අර තාදී භූමි නමින් හැඳින්වෙන පස්වෙනි කොටසට. ඒක ප්‍රකාශ වෙන්නේ සූත්‍රයේ ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දත්තා ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දිට්ඨසුත්ත මුත්ත විඤ්ඤාතේසු ධම්මේ විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදී ඒව තාදී සම්හාචපන තාදීම්මා අඤ්ඤෝ තාදී උත්තරිතරෝවා පණීතතරෝවා නත්ථීති වදානි. ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දිට්ඨසුත්ත මුත්ත විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදී ඒව තාදී සම්හාචපන තාදීම්මා අඤ්ඤෝ තාදී උත්තරිතරෝවා පණීතතරෝවා නත්ථී. මෙසේ මහණෙනි තථාගත තෙම දිට්ඨසුත්ත මුත්ත විඤ්ඤාතබ්බ දැකිය යුතු ඇසිය යුතු බුදු ඇසු විඳි දැනගත යුතු ආදී ඒ ධර්මයන් පිළිබඳව තාදී ඒව තාදී තාදීසේක්මේ තාදී වූයේ තාදීමය සම්හාචපන තාදීම්මා ඒ තාදී භාවයෙන් වඩා ඊට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ තාදී භාවයක් නැත. තේසු ධම්මේසු තාදී ඒව තාදීය. එතකොට මෙන්න මෙතන තිබෙන ගැඹුරු වචනය තමයි තාදී කියන වචනේ. ඒක අපි කලිනුත් එක්තරා ප්‍රමාණයකට විග්‍රහ කරා. තාදී කියන එක අර එසේ වූ කියන අදහසයි. අටුවාවේ මේක තෝරන්නේ තාදිතා නාම ඒක සදිසතා. තාදී කියලා කියන්නේ එක සමාන ඒකාකාර බවයි. තථාගතෝච යාදිසෝ ලාභාදිසෝ තාදිසෝ අලාභාදිසෝ. තථාගතයන් වහන්සේ යම් ලාභාදීන් පිළිබඳව ලාභ යශස නින් ප්‍රශංසාදී පිළිබඳව යම්සේද මේ අෂ්ටලෝක ධර්ම පිළිබඳව මෙතන අදහස් කරන්නේ ලාභාදී යම්සේද අලාභාදී සේමයි. ඒ විදිහට අටුවාව තෝරන්නේ. මේක සම්පූර්ණයෙන් වැරදි නැතත් මෙතන තියෙන යම්කිසි අඩුපාඩුවක්. මක් නිසාද? අර තාදී කියන වචනේ එක්තරා ගැඹුරු අංශයක් මේකෙන් යටපත් වෙනවා. ලාභ ලාභාදී යම්සේද අලාභාදීදිත් එසේ මේ කිව්වහම ටිකක් කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ලාභාදීදි කෙසේද කියලා. නමුත් මේක නෙවෙයි නියම තාදී කියන එකේ නියමාර්ථය. ඊට ටිකක් කිට්ටුවෙන් යන ඇත්ත වශයෙන් පිළිගත හැකි විදිහේ විවරණයකුත් අටුවාව එක්කම දෙනවා. මහා නිද්දේශයෙන් උපුටා දක්වනවා අර ඉක්හා නිත්තේ තාදී කියන ඒ විග්‍රහය, මහා නිද්දේශයේ තියෙන විග්‍රහය, ඒ මුනිවරයා පිළිබඳව තථාගත රහතන් වහන්සේ පිළිබඳව ලාභේ පිතාදී අලාභේ පිතාදී ජසේ පිතාදී අයසේ පිතාදී. අන්න ඒකයි නියම විවරණය. ඒ කියන්නේ ලාභේත්තාදී අලාභේත්තාදී යසසේ පිළිබඳවත්තාදී අයසසේ පිළිබඳවත්තාදී. එහෙම නැතුව ලාභයන්ගේ යම්සේද අලාභයන්ගේ එසේ මේ කියන එක නෙවෙයි. ලාභයන්ගෙත් එසේමයි අලාභයන්ගෙත් එසේමයි යසසේ පිළිබඳවත් එසේමයි අයසසේත් එහෙමයි නින්දාවෙත් එසේමයි. ඔය එසේ බව ඒක දිගටම යන එසේවා. මේ කියන එසේ බව හේතු අපි කලින් අවස්ථාවක් දැක්වුවා. එක හේතුවක් හැටියට එකාකාරයකින් මේක විග්‍රහ කරන්න පුළුවන්. අර තතථානම් වූ පටිච්ච සමුප්පාද ධර්මතාව අවබෝධ කර ගැනීම. අනිත් එක සම්මයතා නමින් හැඳින්වෙන යමක් අයත් කර ගැනීම, අල්ලා ගැනීම, එයින් වැළකී සිටීම. ඒකට අපි කියන්නේ අතම්මයතාව. අතම්මයතාව මේක විශේෂ ඊටාමත්ම වැදගත් වචනයක් සූත්‍ර දේශනාවල තිබෙන ඒතම් මේකල ඒතරම් එළියට අරගෙන නැති විදිය වචනයක්. අතම්මයතා කියන ප්‍රතිපත්තිය. ඒ කියන්නේ දැන් ඔන්න සුතය, දැන් අපි අර සංගීතය පිළිබඳව කල්පනා කරලා බලනවනම් ඒක පිළිබඳව තම්මයතාවක් ඇති කරගත්තොත් අන්න එතකොට අර ඒකේ ඇලී සිටීමක් එතනින් හැගෙන්නේ. එහෙන් පිටින් සංගීතමය පුද්ගලයෙක් කිය. සංගීතයට ඇලෙන පුද්ගලයා සංගීතමය. දැන් තම්මය කියලා කියන්නේ අපි කලිනුත් ප්‍රකාශ කළා, දැන් සෝවන්නමය, රජතමය ආදී වශයෙන් රන්මය, රිදීමය කිව්වා වගේ එකක් තමයි තම්මය කියලා කියන්නේ. නමුත් මෙතන තද්මය. එයින්ම හටගත්. කුමකින්ද හටගත්තේ? ඒ දැන් දිත්තයක් පිළිබඳව නම් ඒ දිත්තයෙන්ම හටගත්තු පුද්ගලයා. එහෙම නැත්නම් සුතයක් නම් ප්‍රසංගීතය පිළිබඳව කල්පනා කරනනම් ඒ සංගීතයෙන්ම හටගත්තේ කියන සංගීතඥයෙක්. සංගීතයටම ප්‍රිය. අන්න ඒ විදිහට මේ තම්මයතාව. එතකොට මේ තම්මයතාව නැතිවීමයි තාදී බව. සම්මයතාවෙන් මිදීම. ඒකටවත් හේතු වෙන්නේ නැහැ, අල්ලගන්නේ නැහැ, බදාගන්නේ නැහැ. ඒක නිසාමයි අර තාදී ගුණය තියෙන්නේ. මේක මහා පුදුම සංකල්පයක්. මක් නිසාද? ලෝකයාගේ සිරිත. දැන් තාදී බව කියන එකේ එක අර්ථයක් තමයි ස්ථිරතාවර බව. බොහෝ විට ඒක පරිවර්තනය කරන්නේ ස්ථිරතාවර. අචල, අකම්පය කියන වචනේ වලින්. සාමාන්‍ය ලෝකයා අචල දෙයක් හැටියට සලකන, අචල වීම, එහෙම නැත්නම් නිශ්චල ස්ථිරතාවර වීම හැටියට සලකන්නේ යම් කිසි දෙයක හේතු වී සිටීම. එහෙම නැත්නම් යමක් තදිව අල්ල ගැනීම. නමුත් මෙතන කියන්නේ ඒකෙම අනිත් පැත්ත. කිසිවක්වත් අල්ලගත්තේ නැති බවයි. අතම්මයතාව මේ කියන මේ තාදී කියන ගුණය තුල තිබෙනවා එක්තරා විදියක සුඛනම්ය බවක්. සුඛනම්ය බව කියලා කියන්නේ පහසුවෙන් නවන්න පුළුවන් ගතියක්. අන්න ඒකම තමයි අර කලින් අවස්ථාවක අපි දැක්ුවා. අර දැන් පිණ්ඩපාතය යන ඒ මුනිවරයා පිළිබඳව ප්‍රකාශ වෙනවා. අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති උභේනේව සෝතාදි සුක්ඛං උපටිනිවත්තති. පිණ්ඩපාතේ යනවා, යන තැනින් අලත්තං යදිදං සාදු. ඉතින් පිණ්ඩපාතේ ලැබුණත් ඒ හොඳයි. අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති, නොලැබුණත් ඒක සුන්දරයි. උභේනේව සෝතාදි, ඒ දෙකෙන්ම සාදි. ඒ දෙකටම ගැලපෙන හැටියට හැඩි ගැහෙනවා. අන්නේ හැඩගැස්මේ හැකියාව, ඒ සුඛනම්ය බව, ඒකත් තිබෙනවා මේ තාදී කියන වචනේ. එතකොට තාදී කියන වචනේ ස්ථිරසාර කියලා තේරුවට මොකද? එයින් හැගෙන්නේ නැහැ දැඩි බවක්. නොදැඩි බවක් ඒනුවට තියෙන්නේ. තථාගතයන් වහන්සේලා, රහතන් වහන්සේලා පිළිබඳව තිබෙන එක්තර නොදැඩි සුඛනම්ය බව. මේක මහා පුදුම ගුණයක්. මේක ටිකක් අපිට තේරුම් ගන්න පුළුවනි. අපි නොයෙකුත් මේ ලෝකේ තියෙන උපමාවලුයි මේ ගන්න, මේ ධර්මයේ තේරුම් ගන්න. දැන් ඔය ක්‍රීඩා මණ්ඩපවල තිබෙනවා යතුරු උංචිල්ලා, එහෙම නැත්නම් කතුරු උංචිල්ලා කියලාත් ඔකට කියනවා. ඔය යතුරු උංචිල්ලා කරකැවෙනකොට ඕකේ ඔය ආසනයක ඉඳගත්තු කෙනෙක් මේක උඩට යනකොට මුණින් හතට වැටෙන්නේ නැහැ. ඒ යතුරු උංචිල්ලා කරකැවෙන ආකාරයට අර ආසනයත් හැඩගැහෙනවා සුඛනම්ය බවක් නිසා. ඒක දැඩිව තිබුණා නම් එහෙමනම් අර උඩට යනකොට මේ විපුද්දල වැටෙනවා. අන්න ඒ විදිහකම තමයි තාදී ගුණය. රාෂ්ටලෝ පුත්තස ලෝක ධම්මී චිත්තං යස්සන කම්පති කියලා කියන්නේ ඒකයි. මේ කියන අකම්පිය ගුණය, අචල බව, අර යමක් බදාන ගැනීම, යමකට යමක් දෙරිව අල්ලාගෙන නොගැනීම නිසායි. නිසිතස්සේ චලිතං අනිස්සසස්ස චලිතං නැත්ති. යමකට හේතු වෙලා තිරනෝ නම් චලිතයක් ඇති වෙනවා. දැන් මම බිත්තියට හේතු වෙලා ඉන්නවා. කවුරුත් හිටි ගමම බිත්තියට මොකක් හරි කළොත් සමහර විට එතන චලිතයක් ඇති වෙනවා. සල්ම එතකොට අන්න ඒකම තමයි නිසිතස්සේ චලිතං අනිසිතස්සේ චලිතං නැති. යමකට හේතු වෙලා සිටින තැනත්තටයි චලිතයක් තියෙන්නේ, චලිත වීමක් තිබෙන්නේ. හේතු වෙලා නැත්නම් චලිතයක් නැහැ. නමුත් ලෝකයා හිතන්නේ යමකට හේතු වෙලා සිටිනවා නම් ඒකම තමයි සාමාන්‍ය ඒක ස්ථිරසාර බව. මොන විදිහේ පුදුම අදහසක් තිබෙනවා තාදී කියන වචනේ. අන්න ඒක දැන් මෙතන කියවෙන්නේ අර ලාභාලාභ පිළිබඳ තාදී බව නොවේ, අෂ්ටලෝක ධර්මයේ පිළිබඳ තාදී බව නොවේ. මෙතන විශේෂාර්ථයකින් තාදී බව විග්‍රහ කෙරෙන්නේ. මක් නිසාද? ඉති කෝ භික්ඛුවේ තථාගතෝ දිට්ඨ සුත මුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු. අර ලෝකයා ගන්න දෘෂ්ටි පිළිබඳව තාදී බවක් මෙතෙන් ප්‍රකාශ වෙන්නේ. ලෝකයා දිට්ඨ සුත මුත විඤ්ඤාතාදී ඉදමේම සත්‍යම් මෝගමඤ්ඤං මේම සත්‍ය අනිත්‍යල්ල බොරිය කියලා දැඩිවල්ල ගන්නවා. නමුත් තථාගතයන් වහන්සේ ඒකක්වත් දැඩිවල්ල ගන්නේ නැහැ. ඒ තැනම තිබෙලා තබලා ඒව විග්‍රහ කරනවා විතරයි. අර බල්ලාගේ අර ඒ දඬ උඩ බල්ලාගේ උපමාව වගේ ඒවයි ප්‍රතිචින උත්පන්න ස්වභාවය. ඒ හැම එකක්ම ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන තබන තිබෙන සිදුවන බව. ඒක විතරයි තේරුම් ගන්න. අන්න ඒකයි මෙතන මේ තාදී ගුණය. ඒකට උනෝකයි තාදී භූමිය. අපි ටිකක් ගැඹුරෙන් කල්පනා කරොත් ඒ විදිහටයි ගන්න වෙන්නේ. ඊළඟට තිබෙන්නේ මේ සූත්‍රාගත වෙන ගාථා දෙක. යංකින්ච දිට්ඨං සුතං මුතං වා අජ්ජෝස් අජෝසිතං සච්චමුතං පරේසං නතේසු තාදී සයසංගුතේසු සච්චං මුසාවාපි පරං දහෙයං ඒතං චසල්ලං පටිගච්ඡ දිස්වා අජෝසිතායත්ථ පජා විසත්තා ජානාමි පස්සාමි තතේව ඒතං අජෝසිතං නති තථාගතාන යංකින්ච දිට්ඨං සුතං මුතං වා අජෝසිතං සච්චමුතං පරේසං අන්‍යං විසින් සත්‍ය වශයෙන් සත්‍ය හැටියට හඳුනු ලබන සත්‍යමුතං පරේසං යම් කිසි දුටු දෙයක් අසු දෙයක් විඳි දෙයක් ඇද්ද යම්කින්ච දිට්ඨං සුතං මුතං වා අජ්ජෝසිතං සත්‍යමුතං පරේසං නතේසු තාදී සයසංගුතේසු. සයසංගුත කියන එක එක්තරා ගැටළු විදිය වචනයක්. අපි මේකට දුන්න අර්ථය තම තමන් සීමා වූ, එහෙම නැත්නම් සොකීයත්වෙහි කොටු වූ කියලා ගන්නත් පුළුවන්. තම තමන්ට විතරක් සීමා වූ ඒ දිට්ඨසුතමුත විඤ්ඤාතාදී පිළිබඳව, ඒ සත්‍යයන් පිළිබඳව නතේසුතාදී සය සංගුතේසු සත්‍යං මුසාවාපි පරං දහෙයං. තාදී වූ මම ඒ එකක්වත් ඒ දිට්ඨසුතමුතාදී විඤ්ඤාතාදී පිළිබඳව අනිකකුගේ බස සත්‍ය කියා හෝ බොරිය කියා හෝ මම නොකියමි.
අර තාදී බව නිසාමයි. ඒකාන්ත සත්‍යයක් කියලා කියන්නේත් නෑ, ඒකාන්ත බොරුවක් කියලා කියන්නේත් නෑ. ඒතං චසල්ලං පටිගච්ඡ දිස්වා අජ්ජෝසිතායත් පජාවිසත්තා ඥානාමි පස්සාමි තතේ වේතං අජ්ජෝසිතං නති තථාගතාන. මේ කියන දිට්ටි උල ඒතං චසල්ලං පටිගච්ඡ දිස්වා කලින්ම දැකලා අජ්ජෝසිතායත් පජාවිසත්තා මේ සත්ව ප්‍රජාව ඇමිනිලා ඇලිලා සිටින මේ දිට්ටි උල කලින්ම දැකලා ජානාමි පස්සාමි තතේ වේතං ගනිමි දකිමිය මෙය එසේමයයි යන අජ්ජෝසිතයත් විලි පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුළ නැත. ওই විදිහටයි සූත්‍රය අවසන් වෙන්නේ. ඒකෝට මේ ගාථාවේ තියෙන වචන පිළිබඳවත් අර යම්නම් නිරුක්ති පිළිබඳ යම්නම් පැටලවිලි තිබෙනවා. ඒවත් ටිකක් ඒවා තුලින් අපිට මතු කරගන්න පුළුවන් මේ සූත්‍රයේ තවත් ගැඹුරු අර්ථ රාශියක්. මේ සය සංගුත්ත කියන වචනේ එක ලොකුම ගැටළු පදයක්. අටුවාවේ මේක තෝරන්නේ සය සංගුත්තේ සූති සයමේව සරිත්වා පියායිත්වා ගහිත ගහණේසු දිට්ටි ගතිකේ සූති අත්තෝ. දිට්ටි ගතිකාහි සය සංගුතාති උච්ඡන්ති. ඒක තෝරන්නේ සයමේව සරිත්වා පියායිත්වා තමාම සිහිකොට ප්‍රිය වශයෙන් සලකාගෙන අල්ලාගත් ග්‍රහණ ඇති දෘෂ්ටිගතිකයි. දෘෂ්ටිගත් අයයි. දිට්ටිගතික මේ සය සංගුතා කියලා ගන්නේ දෘෂ්ටි අල්ලගත්තු අයයි. සය සංගුත කියන වචනේ නටුවව තෝරන්නේ. නමුත් අපි මේ තෙන්දි ගත්තේ අල්ලාගත්තු දෘෂ්ටි. මේ මතිමතාන්තරයි මෙතන සය සංගුත කියලා කියන්නේ පුද්ගලයා නෙවෙයි. දැන් මේක අපි මේ සාහිත්‍යක බව පෙන්වන්න කරන්න මේකට සාධක වශයෙන් අපිට දක්වන්න පුළුවනි. මෙතන මේ කියවෙන අදහස සය සංගුත කියන එකෙන් ගන්න ගත යුතු අදහස තේරුම් ගැනීමට උඟක් උපකාර වෙනවා. මේ කාලකාරාම සූත්‍රයේ කියවෙන අදහසට අදාළ කාරණා රාශියක් ඉදිරිපත් කරන සුත්තනිපාතේ අට්ඨක වග්ගයේ එන යම් යම් සූත්‍ර. සුත්තනිපාතේ අට්ඨක වග්ගයේ විශේෂයෙන්ම ඒ කාලයේ තිබුණු අර විවිධ දෘෂ්ටිවාදීන් අතර තිබුණු මතභේද විවාද පිළිබඳව ගැඹුරු අදහස් රාශියක් ප්‍රකාශ වෙනවා. කාරණා රාශියක් ඉදිරිපත් කරන සුත්තනිපාතේ අට්ඨක වග්ගයේ එන යම් යම් සූත්‍ර. සුත්තනිපාතේ අට්ඨක වග්ගයේ විශේෂයෙන්ම ඒ කාලයේ තිබුණු අර විවිධ දෘෂ්ටිවාදීන් අතර තිබුණු මතභේද විවාද පිළිබඳව ගැඹුරු අදහස් රාශියක් ප්‍රකාශ වෙනවා. දැන් මෙතන මේ කාරණයට මේ සය සංගුත්ත කියන වචනේ අර්ථය මතු කර ගැනීමට අපට උපකාර වෙන ගාථා කීපයක් පළමුවෙන්ම දක්වන්න පුළුවනි. චූල ව්‍යුහ කියන සූත්‍රයේ ඒ සූත්‍රය විකාශනය වෙන්නේ ප්‍රශ්නෝත්තර වශයෙන්. ප්‍රශ්නයක් අහනවා, ඒකට දෙන පිළිතුර. මේක අටුවාවේ තෝරන්නේ බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදු කෙනෙක් මවාගෙන මේ ලෝකයේ අහන ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවට පිළිතුරු දුන්නා කියලා. කොයි හැටි හෝ වේවා ප්‍රශ්නය මෙන්න මේකයි. කස්මානු සච්ඡානි වදන්ති නානා පවාදියාසේ කුසලවදානා. පවාදියාසේ කුසලවදාන සච්ඡානි සුතානි බහූනි නානා උදාහුතේ තක්කමනුසරಂತಿ. කස්මානු සච්ඡානි වදන්ති නානා, මක් නිසාද මේ නානාවිධ සත්‍යයන් එකෙක් නොයෙකුත් අය ප්‍රකාශ කරන්නේ? පවාදියාසේ කුසලවදාන විරුද්ධවාදී වාද ඇති අය තම තමන් දක්ෂයන් යයි කියා ඉතින් නානාවිධ සත්‍යයන් ප්‍රකාශ කරන්නේ මක් නිසාද? ඔකයි ප්‍රශ්නේ. ඒකේ දෙවෙනි පද ඊළඟ පද දෙකෙන් කියවෙන්නේ සත්‍යානි සුතානි බහූනි නාන. අත් වශයෙන්ම සත්‍ය කියන දේවල් සත්‍ය කියන එක නානාවිධ දෙයක්. බොහෝ සත්‍යයන් තිබිය හැකිද කියන එකයි යන්නේ. සත්‍යානි සුතානි බහූනි නාන. උදාහු තේ තක්කං අනුසරන්ති. එහෙම නැත්නම් ඒ විරුද්ධවාදය ඇති අය නිකන් තර්කයේ අනුව යන එකක් පමණක්ද මෙතන තියෙන්නේ? ඔය විදිහටයි ප්‍රශ්නේ. ඊට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර නේව සත්‍යානි බහූනි නානා අඤ්ඤත්‍ර සංඥාය නිච්ඡානි ලෝකී තක්කංච දිට්ඨේසු පකප්පයිත්වා සත්‍යං නුසාති ද්වේ ධම්මමා. නේව සත්‍යානි බහූනි නානා, සත්‍ය කියන එක බහුවිධ දෙයක් නොවේ. අඤ්ඤත්‍ර සංඥාය නිච්ඡානි ලෝකී, ලෝකයේ සංඥාවෙන් සංඥාව හැරුණු විට ඒ සත්‍ය හැටියට ප්‍රකාශ කරන දෘෂ්ටිමතවාදවලට මුල් වූ ඒ සංඥාවෙන් බැහැර, ඒ සංඥාවෙන් පරිබාහිරව, ඒ සංඥාව හැරෙන්න වෙන වෙනම සත්‍ය කියලා දෙයක් ලෝකේ නැත. මෙතනින් අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේ අරව ඒකාන්ත සත්‍ය වශයෙන් පිළිගන්නේ නැහැ. නමුත් ඒ සංඥා මට්ටම් නිසා මෙන්න මේ දෘෂ්ටි ප්‍රකාශ කරනවා කියන කාරණේ තේරුම් ගන්න. ඒකයි අර අඤ්ඤත්‍ර සංඥාය නිච්ඡානි ලෝකේ. ඒ සංඥා යම්කිසි දෘෂ්ටි මතවාදයක් ඇති වීමට හේතු වුණු සංඥාව ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඒ සංඥාව දකිනවා. ඒක නිසා ඒ සංඥාව අනුව මේ දෘෂ්ටිය මේ මතුවිය යුතුයි කියන අදහස තියෙනවා බුදුරජාණන් වහන්සේට.
අන්න ඒක නිසා ඒවා ඒවයි එක්තරා සීමිත අර්ථයකින් සත්‍ය. අඤ්ඤත්‍ර සංඥාය නිච්ඡානි ලෝකේ. තක්කංච දික්ඛේ සුපකප්පයිත්වා සත්‍යං මුසාති දොය ධම්මමා ලෝකේ සාමාන්‍යයෙන් කෙරෙන මෙන්න මේ විදිය දෙයක් තම තමන් ගත්තු ඒ දෘෂ්ටීන් පිළිබඳව තර්කය උපකාර කරගෙන තක්කංච දික්ඛේ සුපකප්පයිත්වා දෘෂ්ටීන් පිළිබඳව තර්කය යොදමින් තර්කය උපකාර කරගනිමින් සත්‍යං මුසා සත්‍යයක් මුසාවක් කියලා ওই දෙකත් ලෝකේ හදාගෙන තියෙනවා. මේ කාරණේ තවත් විග්‍රහ වෙනවා මහාවියුහ සූත්‍රයේ. ඊළඟට තිබෙන මහාවියුහ සූත්‍රයේ මේ කියාපු මේ සත්‍ය මුසාව පිළිබඳ අදහස සකං හි ධම්මං පරිපුන්නමාහු අඤ්ඤස ධම්මං පනහීනමාහු එවම්පි විග්‍රහය විවාදියන්ති සකං සකං සම්මුතිමාහු සත්‍යං. මේ විරුද්ධවාදී ඇති අය කියාගන්න ආකාරයයි මේ වාද කරන ආකාරයයි මෙතන මේ ගාථාවෙන් ප්‍රකාශ වෙන්නේ. සකං හි ධම්මං පරිපුන්නමාහු තමාගේ ධර්මයේ පරිපූර්ණයි කියත් අඤ්ඤස ධම්මං පනහීනමාහු අනිකාගේ ධර්මයේ හීනයි කියත් ඒවම්පි විග්ගහ්‍ය විවාදියන්ති මෙසේ දැඩි කොටගෙන විවාද කරත් සකං සකං සම්මුති මාහු සත්‍යං තම තමාගේ සම්මුතියට සත්‍යයි කියාගනි. ඔන්න එතනත් කියනවා අර සකං සකං සම්මුති. දැන් අපි අර සය සම්මුත කියන වචනේ ටිකක් අදාළ වචනේ මේ අහුවෙන්නේ. ඒකට යම් කිසි ඉඟියන් මේ අහුවෙන්නේ සාධක. සකං සකං සම්මුතින් ආහු සත්‍යං තම තමාගේ සම්මුතියට ලෝකයා සත්‍ය හැටියට කියනවා. තමත් ගාථාවක් අපට හමු වෙනවා මේකට මේ අදහසට අදාළ පසූර සූත්‍රයේ. ඒකත් ඔය අට්ටක වර්ගයේම ඉදේව සුද්ධි ඉති වාදියන්ති නාඤ්ඤස නාඤ්ඤේසු සුද්ධි ඉදේව සුද්ධි ඉති වාදියන්ති නාඤ්ඤස ධම්මේසු විසුද්ධිමාහු ජං නිසිතා තත්ත සුභං වදානා පච්චේක සච්චේසු පුතුනි විත්ත. ඒතර අර විදිහටම වාද කරන අය පිළිබඳවයි කියන්නේ ඉදේව සුද්ධි ඉති වාදියන්ති මේ මගේ ශාසනයේ විතරයි මගේ ධර්මයේ විතරයි මේ ශුද්ධිය තියෙන්නේ. නාඤ්ඤේසු ධම්මේසු විසුද්ධිමාහු අනිකුත් ධර්මයන්හි විසුද්ධියක් නැත. ඔය විදිහට කියනවා. යම් නිසිතා තත්ත සුභං වදානා යමක ඇලිලා සිටිනවනම් ඒ පිළිබඳව සුභපක්ෂය ඒකේ හොඳ පැත්ත විතරක් ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරමින් පච්චේක සත්‍යේසු පුතුනි විත්තා. අන්න පච්චේක සත්‍යේසු පුතුනි විත්තා. ප්‍රත්‍යේක සත්‍යයන් කියන්නේ තම තමන්ට පමණක් සීමා වූ සත්‍යයන්. දැන් පච්චේක බුද්ධ කියලා කියන්නේ තම තමන්ට පමණක් බුදු වූ කියන එක. ඒ වගේ පච්චේක සත්‍ය කියලා කියන්නේ තම තමන්ට පමණක් සත්‍ය වූ. ඔන්න පච්චේක සත්‍යසු පුතු පුතු නිවිතා කියන්නේ වෙන් වෙන්ව ඒ කියන දෘෂ්ටි ඒ විරුද්ධ මතවාදීන් ඇති අය වෙන් වෙන් වශයෙන් තම තමන්ගේ සත්‍යයන්හි පළපදියම් වෙලා සිටිනවා. පච්චේක සත්‍යසු පුතු නිවිතා. ඔන්න මේ පච්චේක සත්‍ය අදහස සකං සකං සම්මුති කියන අදහසයි මේ සය සංගුත කියන වචනෙන් ප්‍රකාශ වෙන්නේ. සය සංගුතිය කියන්නේ එතකොට අර සොකීය සුඛියත්වේ කොටු සුඛියත්වේ ආවරණය වූ ඒක ඒ ඉන්න කොටු වූ පටු වූ ඒ දෘෂ්ටීන් පිළිබඳව තථාගතයන් වහන්සේ අනිකකු සත්‍යය කියා හෝ මුසාය කියා හෝ ඒකාන්ත වශයෙන් දරන්නේ නැති කියන. එතකොට ඒ වචනේ ඒ විදිහටයි. තවත් පොඩි කාරණයක් අර පරං දහේ කියන එකත් අටුවාවේ තෝරන්නේ පරං කියන වචනේ තෝරන්නේ උත්තමංකත්ව. නමුත් මෙතන මේ පරං දහේ කියන්නේ අනිකා කියන එකයි. ඒකත් මේ සූත්‍ර නිපාතයේ ගාථාවලින් අපිට හෙළි වෙනවා. ඒත් ඔය චූලවිව සූත්‍රයේම යේනේව බාලෝති පරන්දහාති තේනේ තේනාතුමානං සයමේ කුසලෝති තා යම් කාරණයක් නිසා අනිකා බාලයායයි කියයිද බාලයායයි දරයිද ඒ ආකාරයෙන්ම තමා දක්ෂයෙක්යි කියයි. අන්න එතනේ පරන්දහාති කියලා එතන කියවෙනවා. අනිකා බාලයෙකු හැටියට අනිකා මෝඩියෙකු හැටියට දරයි. එතකොට මෙතන පරං කියලා කියන්නේ අනිකා කියන එක. ඔය විදිහට අපි මේ ගාථාවල මේ මූලික අර්ථය ගන්න පුළුවනි. දැන් එතකොට මේ සූත්‍රයෙන් අත්ත වශයෙන් ප්‍රකාශ වෙලා තිබෙන්නේ මේ සූත්‍රයේ විශේෂයෙන්ම අගට එන ඒ පාඨයත් ඉතාම වැදගත්. ඥානාමි පස්සාමි තත්ථේ වේතං අජ්ජෝසිතං නති තථාගතාන. දනිමි දකිමි ඒ එසේමයි යන පැටලී වෙලි පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත. දැන් මෙනින් මේ ප්‍රකාශ වෙන කාරණයට හේතුව මොකද්ද? ලෝකයා සලායතනෙන් නිපදවා ගන්න සලායතනය තුලින් නිපද වෙන්න ditth sutamuta viññāta ādiya දැඩිව දෘෂ්ටිග්‍රහයෙන් අල්වා ගන්නවා. නමුත් තථාගතයන් වහන්සේ ඒවා අපි අර දෘෂ්ටිග්‍රහයෙන් අර වෙලි බැඳි පැටලී සිටීමක් ඇති කරගන්නේ නැත්තේමක් නිසාද? සලායතන නිරෝධය දුටුව නිසායි. මේ සලායතන නිරෝධය දැකීම හරියට අර අපි නිදසුනක් කියනවා නම් යම්කිසි අධිවේග ක්‍රියාකාරීත්වයකින් යුක්ත යන්ත්‍රයක ආවරණ තහඩුව ගලවලා ඒක ඇතුලේ කෙරෙන මහා පුදුම විදියේ චලන භ්‍රමණ ස්පන්දන ධාවන ක්‍රියාවලිය පෙන්눔 කරන්න වගේ බුදුරජාණන් වහන්සේ අපට අර සලායතනය කියන මේ මහා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය අර කලින් දවසේ අපි උපුටා දැක්වූ චලන දොයන් කියන සූත්‍රයෙන් විදහා දැක්වුවා. ඒ දොයන් සූත්‍රයෙන් අපි එදා දැක්වුවා චක්කුං අනිච්චං විපරිණාමි අඤ්ඤතා භාවී රූපානිච්ච විපරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ ඉච්ඡේතං දොයන් චලං ච වයනං ච විපරිණාමි අඤ්ඤතා භාවී යෝ ආදී වශයෙන් දීර්ඝ සූත්‍රයක් සූත්‍ර කොටසක් අපි එදා දැක්වුවා. මහණෙනි ඇස අනිත්‍යයි වෙනස් වෙනවා, වෙනස් වෙමින් තිබෙනවා, අන්‍යාකාරයකට පරිවර්තනය වෙනවා, රූපේනුත් අනිත්‍යයි, ඊළඟට ඒ වගේම චක්කු විඥානියත් අනිත්‍යයි, ඔය විදිහට දිගටම කියාගෙන ගිහිල්ලා අවසානයේ කියවෙනවා පුට්ටෝ භික්කවේ වේදේති පුට්ටෝ සංජානාති පුට්ටෝ චේදේති පුට්ටෝ සංජානාති ඉච්ඡේතේපි ධම්මා චලාචේව වායාච අනිච්ච විපරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ. මේ සලායතේ නිෂ්පාදනය වෙන කොටස තමයි අන්තිමටම කියවෙන්නේ. මේවායින් කියවෙන මේ වේදනා, මේ ස්පර්ශය නිසා ඇති වෙන මේ හැම එක එකක්ම අනිත්‍යයි, චලනය වෙනවා, වෙනස් වෙනවා, ගෙවි යනවා. ඔය විදිහට වචන රාශිය බුදුරජාණන් වහන්සේ යොදනවා. මේවායින් නිපද වෙන වේදනාව, චේතනාව, සංඥාවලු. මේ ditta sutamata vijñāta කියලා කියන්නේ මේ සංඥා ගොඩයි. අර සංඛත ගොඩ, සංඛත සංඥා ගොඩ. සංඛත කියලා කියන්නේ නිෂ්පාදනය කරන ලද දේවල්. හරියට අර සලායතනය කියන එක අපිට ගන්න පුළුවන් අර එහෙම් පිටින්ම අධිවේග ක්‍රියාකාරීත්වයකින් යුක්ත යම්කිසි යන්ත්‍රයක් හැටියට. ඒ යන්ත්‍රයේ සම්පූර්ණ ඒ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ හැම එකක්ම චලනය වෙනවා, භ්‍රමණය වෙනවා, ස්පන්දනය වෙනවා, ධාවනය වෙනවා, ගෙවි ගෙවි යනවා. ওই විදිහේ ස්වභාවයක් තිබෙනවා. අන්න ඒක ඒ සංඛතය බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. මේ සංඛතය සකස් වෙන්නේ සංස්කාරයන්ගෙන්. ඒ සංස්කාරයන් බුදුරජාණන් වහන්සේ දැක්කා. මේක සංකතියක් බවත් බුදුරජාණන් වහන්සේ දැක්කා. අන්න ඒක නිසා තමයි අර ඒ සලායතන නිෂ්පාදනය වන ditta sutamuta viññāta ආදිය පිළිබඳව අර විදියට දෘෂ්ටිග්‍රහයන අල්ලගන්නේ නැති ඒකකවත් හරයක් නෑ. ඒවා හැම එකක්ම නිස්සාරයි. අර ක්‍රියාවලිය හැරින්ට අමුතු දෙයක් මෙතන නෑ. ගත හැකි දෙයක් නෑ මේක කියන ඒ අවබෝධයයි. එතකොට මෙන්න මේ කාරණිය තමයි බුදුරජාණන් වහන්සේ දැන් මේ මෙතෙක් අපි මේ සූත්‍රයෙන්මයි තේරුම් කරන්න ගත්තේ, මේ නිරුක්ති ආදිය මතු කරගත්තේ. මේවා වඩාත් පහසුවෙන් තේරුම් ගන්නට උපකාර වෙනවා. යම් කිසි උපමාවක් අපි මේකට ලං කරගත්තොත්, දැන් බුදුරජාණන් වහන්සේ මේ විඥානීය මායාවකට උපමා කරලා තිබෙනවා. අපි කලින් අවස්ථාවකට උපුටා දැක්වුවා පේන පින්දුපම සූත්‍රය. පේනපින්දුම සූත්‍රයේ ඒ ඛණ්ඩ සංයුක්තයේ තිබෙන පේනපින්දුම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පේනපින්දුපමං රූපං වේදනා බුබ්බුලූපමා මරිචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමන්ත විඥානං දීපිතාදිච්ච බන්තුනා. අට වශයෙන් බුද්ධ දේශනාවක් වශයෙන් එතන දක්වලා තිබෙන්නේ සංග්‍රහක බුද්ධ දේශනාවක් හැටියටයි ප්‍රකාශ වෙන්නේ. පේන පින්ඩූපමං රූපං, රූපය පෙන පිඩකට උපමාකොට, වේදනාව දිය විගුලකට උපමාකොට, සංඥාව මිරිගුවකට උපමාකොට, සංස්කාරයන් කෙසල් කඳකට උපමාකොට, විඥානීය මායාවකට උපමාකොට, ආදිත්‍ය බන්දු වූ ඒ සූර්ය බන්දු වූ තථාගතයන් වහන්සේ විසින් පෙන්වු කරන ලද්දීය කියලා ඔයි දෙට ප්‍රකාශ වෙනවා ඒ සූත්‍රයේ. ඊළඟට අපට ඕන කරන ටික මෙතන මායාව පිළිබඳ ටික, මේ විඥානය පිළිබඳ ටික. මේ විඥානය පිළිබඳව ඒ සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. ඒ උපමාව සම්පූර්ණ කිරීමට සේයතාව භික්කවේ මායාකාරෝ වා මායාකාරන්ත කාරන්තේ වාසීවා චාතුම් මහපතේ මායං විදංසෙය්‍ය තමේනං තක්කුමා පුරිසෝ පස්සෙය්‍ය නිජ්ජායෙය්‍ය යෝනිසෝ උපපරික්ඛෙය්‍ය තමේනං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ තං රිත්තකඤ්ඤේව කායෙය්‍ය පිච්චකඤ්ඤේව කායේ අසාරකඤ්ඤේ කායෙය්‍ය කිං හිසියා භික්කවේ මායාය සාරෝ. ඒවමේව කෝභික්කවේ යංකිංච විඥානං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකමං වා හීනං වා පණීතං වා යං දුරේ සන්තිකේවා තං භික්ඛු පස්සති යෝ උපපරික්ඛති යෝනිසෝ උපපරික්ඛති යෝනිසෝ පස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති තස්ස තං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ රිත්තකඤ්ඤේව කායති තුච්ඡකඤ්ඤේව කායති අසාරකඤ්ඤේව කායති කිං හිසියා භික්ඛවේ විඥානේ සාරෝ. මේකේ අදහස
මහණෙනි යම්සේ මායාකාරයෙක් විජ්ජාකාරයෙක් හෝ විජ්ජාකාරයෙකු අතවැසියෙක් හෝ සිව් මහා සංධියක විජ්ජාවක් දක්වන්නේද ඒ නුවණැති ඇස නුවණැස ඇති පුද්ගලයෙක් බලන්නේය ඒ ගැන සිතා බලන්නේය ඒ ගැන නුවණින් පිරික්සා බලන්නේය එසේ ඒ බලන ඔහුට එය හිස් බව බොල් බව නිසාර බව නිසරු බව වැටහින්නේය කොයිද මහණෙනි විජ්ජාවක සාරයක් එසේම මහණෙනි යම් කිසි විඥානයක් අතීත අනාගත පච්චුප්පන්න අධ්‍යත්ත බහිද්ධාදීයේ කියපු ඒ ආකාරයේ ඒ හැම ආකාරයකම විඥානයක් පිළිබඳව භික්ෂුවක් ඒ පිළිබඳව එය දකිනවා නෝනින් දකිනවා ඒ පිළිබඳව මෙනෙහි කරනවා කල්පනා කරනවා නෝනින් විමසා බලනවා එසේ බලන්නා වූ ඔහුට ඒ විඥානය හිස් හැටියට බොල් හැටියට නිසරු හැටියට වැටෙනවා කොයින්ද මහණෙනි විඥානයේ සාරය අදට එතනින් අත්කරන කාලය අවසාන නිසා